ඊළඟට ගරු වාසුදේව නානායක ආරමන්ති තුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා
සභාපතිතුමිය
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී මුලාසනේ සඳහා තාරක බාලසූරිය මන්තුමා පැමිණෙන්න ඇත
කතා කරන්න කරු මන්ත්‍රීතුමා
සෞඛ්‍ය අමාත්‍යතුමා තා සවිස්තරාත්මකව පෙන්වුම් කළා ඇති කළා තිබෙන්නා වූ දියුණු කිරීම විවිධ ආකාර අංශවලින් මං හිතනවා මේ ඔක්කොම දියුණු කිරීම එක පැත්තකට දාලා අනිත් පැත්තට අපි 1977 ඉඳලා සෞඛ්‍යයට වෙච්ච පරිහානිය අරගෙන බැලුවොත් පරිහානිය තවම වැඩි. මොකද 2.7% වැනි ගණනක් 1964 ඉඳලා වගේ වෙන් කළා තියෙනවා සෞඛ්‍ය වෙනුවේ. නමුත් ඉන්පසුව 77 ඉඳලා වෙන් කරපු මුදල ඔබතුමා දන්නවා මම ගණන් කියන්න ඕනේ මෙවරත් අපිට වෙන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 1.1% දැන් මේ ආණ්ඩුවේ කාලය තුලත් 1.62 ගාට 2017 1.48 එක තවත් 4%කින් පමණ වැඩි වෙලා තියෙනවා ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි අතර මේ වැඩි වෙච්ච උද්දමනය හා මූර්ත වටිනාකම් අනුව බැලුවාම මේ මුදල් ප්‍රමාණයන් ඇත්තටම ප්‍රමාණවත් නැති බව ඔබතුමා දන්නවා මට වඩා හොඳ. නමුත් මේ තිබෙන්නා වූ අයවැය තුල තමයි තමන්නාසයට මුදල් ලැබේ. මම කැමති ඊළඟට පෙන්වන්න මේ මන්දපෝෂණ තත්වය අපිට බරපතල ප්‍රශ්නයක්. මේ කොච්චර සෞඛ්‍ය කියන්නේ මේ බෙහෙත් ප්‍රතිකාර පමණක් නෙමෙයිනේ. සෞඛ්‍ය කියන්නේ ඔබතුමාත් දන්න හැටියට පෝෂණ තත්වය. ඒ වගේම අපේ රටේ මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය මේ සියල්ලක්ම සෞඛ්‍ය. මේ සෞඛ්‍ය අනු බෙහෙත් ප්‍රතිකාර නෙවෙයි. නැත්තම් බෙහෙත් ප්‍රතිකාර පමණක් නෙවෙයි. එතකොට මේ සෞඛ්‍ය තත්ත්වයේ මන්ද පෝෂණයේ තත්ත්වය ගත්තාම රක්තහීනතාවය බරපතල විදිහට තවමත් පවතිනවා. අවුරුදු 10ක සංඛ්‍යාලේඛන එකට අරගත්තාම මන්ද පෝෂණ තත්ත්වයේ දියුණුවක් නැහැ. අවුරුදු 10ක කාලේ. එෆ්ඒ වාර්තා. ඒ සමස්ත ගාන කුරුවීම ක්ෂයවීම උසට අඩු බර ප්‍රමාණය මේවා වෙන වෙනම ගත්තාම අපේ තත්ත්වය එකම ගානක තියෙන්නේ තවමත් රැඳිලා අවුරුදු 10ක්. ඊළඟට සමහර ඒවා ක්ෂයවීම වගේ ඒවා තරමක් වැඩි වෙලා තියෙනවා. මේවා රක්තහීනතාවයත් එක්ක සම්බන්ධයි. මේ රක්තහීනතාවය අපි කවුරුත් දන්නවා මිනිස්සුන්ගේ ජීවන මට්ටම් එක්ක ජීවන වියදම් එක්ක සම්බන්ධයි. ඒ නිසා අපිට මේ මන්ද පෝෂණය පිළිබඳ යම් දෙයක් කරන්න වෙයි. කිරි විරුදුරුවණය ආහාර වේලක් හැම පාසලකම දරුවන්ට දෙන්න වෙයි. එහෙම දීමෙන් තමයි මේ මන්ද පෝෂණයෙන් දරුවන් බේරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මව්වරුන්ට අද දෙන්නා වූ මේ පෝෂණය මල්ල ප්‍රමාණවත් නැති බවයි පේන්නේ. මම ඒක වසමක සමීක්ෂණයක් කර අපේ ඇලියකොඩ ආස්නේ රක්තහීනතාවය විශාල වශයෙන් වැඩි වෙලා. මං ඉලක්කම් කියන්නේ සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවයත් මදි වෙලා. සෞඛ්‍ය සේවිකාවෝ ඉන්නෝ වැඩ බලන සේවිකාවෝ වසන් දෙකක තුනක. සෞඛ්‍ය සේවිකාවන්ට හරි විදියට කාලයක් දෙන්න බෑ තමන්ගේ සේවාවන් ඉටු කිරීම. මේ නිසා ඔය කාර්ය මණ්ඩලවල හිගේ නිසා ඇතිවෙන තත්ත්වය වෙනස් කරන්නට ඔබතුමාට යම් පියවරක් ගන්න වෙනවා. මේ අනික් පැතිවලින් ඇතිවෙන්නා වූ යහපත් දියුණුව අනික් පැත්තෙන් වැහැරී යන්න එක වළක්වන්න නම් ඊළඟට මේ මරණ සංඛ්‍යාව මේ දැන්ට තියෙන පෝලිං තත්ත්වය මේ සත්කම් සඳහා ඔබතුමාත් දන්නවාම. නමුත් මේවා අපි කියවිය යුතුව තිබෙනවා. අපි අරගෙන බැලුවොත් සමාවෙන් මේකට ඉන්ස්ලා මන්ද පෝෂණය ගැන වෛද්‍ය පරීක්ෂණ ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය. මට දීලා තියෙන ඉලක්කම් අනුව 2016 කුරුවීම 17යි 100ට වයස අවුරුදු 5ට අඩු ළමයි, කෘෂවීම 115යි අඩු බර 121යි. 2012 ඒ හැම ඉලක්කමක්ම එකක් හැම ඉලක්කමක් 2012 2021 අරගෙන බලනකොට ඒ ඉලක්කම් වල කුරුවීම 13.9යි 2016 17යි. අන්න එහෙමයි මම කිව්වේ ඒ පිළිබඳව. ඊළඟට මම කැමතියි මේ තියෙන පෝලිං තත්ත්වය ඔබතුමා දන්නවා. නමුත් මේවා අපි කිව යුතුයි. මොකද ඔබතුමාගේ කතාව ඒවා කියන්න බෑ, අපේ කතාවල තමයි මේවා කියන්න පුළුවන්. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය ඉන්නවා 6330ක්. එතකොට කරාපිටිය 2364ක්, මානුවර ශික්ෂණ 3208ක්, ලිජ්ජේ ආර්ය ළමා රෝහලේ 1000ක්. දැන් මේ ඉන්න ළමයින්ට සැත්කම් කරන්න බැරිකම නිසා ලිතලාස් අරමුදලෙන් යම් ශල්‍යාගාර හැදීමට උත්සාහයක් දරනවා. ඔබතුමා ඒ වෙනුවෙන් මුදලක් දීලා තියනවා ගිය අවුරුද්දේ. එනේ. ඔව් ඒ දන්නවා. මම දන්නවා. ඔබතුමා දුන්නා ඩොලර් 1000ක් 4න් පස්සේ කෝපරේෂන් එකක් කරන්න කට්ටිය බෙදා. නමුත් ඒකට කට්ටිය ඉදිරිපත් වුණේ නැහැ. ඇනස්තෙටිස්ලායි වෛද්‍යවරු අතර තියෙන ආරවුල් එක මම දන්නවා. නමුත් මම දන්නවා. දැන් ඉතින් ඕකට තියෙන විසඳුම අපිට අතිකාල වශයෙන්වත් 4න් පස්සේවත් මේ වැඩේ කරවන එක හරියන්නේ නැත්නම් ඒක බේරන්න බැරි නම් අපි එනම් ශල්‍යාගාර හදන්න ඕන. ඒ නිසා ශල්‍යාගාර හැදීමේ කටයුත්තේ දැන් ඉතුරු වෙලා තියෙනා උහිගය ඔබතුමා කෙසේ ඔපියවීමට අතිරේක පරිපූරකයක්වත් දාලා මේක කරන්න බලන්න ඕන. ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා, ඒගොල්ලන් ඉන්නවායි කියන්නේ මං හිතන්නේ. හතරෙන් පස්සේ කරන කතාව වෙන දෙයක් නෙමෙයි. අද තියෙන තත්ත්වය අර්ථේ හතර වෙනකම් කරන වැඩපිළිවෙලට උවමනා කරන ශෛලියාගාර හදා ගැනීමයි දැන් තියෙන කාරණා. ඒකට ඔබතුමාගේ දායකත්වය අවශ්‍යයි. මේ ලිටලා තරමුදලේ ඉතුරු අවශ්‍යතාවයන් ඉටු කිරීම. ඊළඟට මම කැමති මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදනකොට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළ දේශීය සෞඛ්‍ය, එතකොට ආයුර්වේදය හා අනිකුත් ඒ සෞඛ්‍ය අංශයේ ප්‍රතිකාර ක්‍රමයේ ජාතික ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත කිරීමට ඔබතුමාගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඊගවට සෞඛ්‍ය මූලික අයිතියක් ලෙස අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට අපේ ජනතා සෞඛ්‍ය සංසදය බලාපොරොත්තු වෙනවා. පුද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් හැටියට හරි මේ අපේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක මූලික අයිතිවාසිකමක් හැටියට ක්‍රියාත්මක කළ හැකි.
එතකොට
මේ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව ඒ යෝජනාව ගේන්න. නමුත් ප්‍රශ්නයක් තිබෙන්නේ මේ යෝජනාව ගෙනවට ඒක ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නෙට අපිට සුප්‍රීම උසාවියට යන්න මුදල් ඕන වෙනවා සත්කම් කරනවට වැඩි. ඉතින් ඒ නිසා මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කරගන්න සුප්‍රීම උසාවියට යන්න යන මුදල බැලුවාම සත්කමත් නැහැ. අන්තිමට මූලික අයිතිවාසිකම් නිකන් ලියපු කොලයක් විතරක් හැටියට තියෙවි. සල්ලි තියෙන අය මූලික අයිතිවාසිකම් ඉල්ලගෙන උසාවියන්නේ නැහැ. ඒ අය කෙලින්ම රෝහලට යන. මම ඉවර කරන්න යන්නේ මාරවිල. ජනමාධ්‍ය අද වාර්තා කළා මාරවිල සියදිවි නසා ගැනීමක්. විශ්‍රාම විදුහල්පතිවරයෙක් විශ්‍රාමික, ඔහුත් ඔහුගේ බිරිඳත් සියදිවි නසාගෙන තියෙනවා. එකට දරුවාට බරක් වෙන්න බෑ, ඥාතීන්ට බරක් වෙන්න බෑ කියලා මේ විශ්‍රාමික විදුහල්පතිවරේ. මේක තමයි අද තියෙන තත්ත්වය. මේක කැබිනට් පත්‍රිකාවක් වියුත්වි මේ ලියුම. ඒ ලියුමේ සවිස්තරාත්මක කරුණු තියෙනවා. ඒ නිසා මම මේ කියන්නේ මේ රටේ අද තිබෙන තත්ත්වය තමයි විශ්‍රාමක විදුහල්පතිවරයෝ. ඒ මිනිසුන්ගේ ඉතාම සරල ජීවන මට්ටම තුළවත් තමන්ගේ උවමනා කරන බේත් අරගෙන ජීවත් වෙන්න බැරි තත්ත්වයක තමයි මේ මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේ රටේ අද පවතින පොදු තත්ත්වය ගැන අපි ටිකක් බරපතලව කල්පනා කරන්න අවශ්‍යයි කියලා මම කියනවා. දුප්පත්කම නිසා සෞඛ්‍ය අහිමි වෙන්න දෙන්න බෑ කියන ඔබතුමාගේ ස්ථාවරය ඉතාමත්ම විශිෂ්ටයි. නමුත් දුප්පත්කම නිසා අද තවමත් සෞඛ්‍ය අහිමි වෙන සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි ප්‍රතිශතයක්. ඒ නිසා ඔබතුමා ගත්තු පියවරයන්ගෙන් දුප්පත්කම නිසා අහිමි වෙන යම් යම් අයට ඒවා ලබා දුන්නු ප්‍රමාණය අරගෙන බැලුවාම ඒක මේ රටේ දුප්පත්කම නිසා සෞඛ්‍ය අහිමි වෙන මිනිස්සුන්ගේ සංඛ්‍යාවෙන් 10%ක් හෝ 15%ක් වෙයි වැඩි වුණොත් ඒ නිසා මේ පොදු ප්‍රශ්නයක් මංගල සමරවීර මුදල් ඇමතුමා කියනවා නෝ ෆ්‍රී බීස් නෝ හෑන්ඩ් අවුට්ස් මේක මහා කරුමයක් මේ සමාජවාදයෙන් ගෙන ආපු ලෙඩක් සමාජවාදයේ කුඩුපට්ටම්
කරනවා
සමාජවාදයේ අනුව තමයි ඔය ගණ ඔය ක්‍රමය හදලා තියෙන්නේ ඒ නිසා තමන් හැමෝම තමන්ට තියෙන මුදල අනුව තමන්ගේ වැඩ කරගන්න ඕන මේ දර්ශනයයි ඔබතුමාගේ ඔය ප්‍රයත්නය අතර ඉඳුරාම ලොකු පරස්පරතාවයක් තිබෙනවා ඒකෙන් ඔබතුමා ඔය තනතුර හා ඔය වැඩපිළිවෙල ඉතුරු වේවිද එහෙම නැත්නම් අර නියෝලිබරල් දර්ශනය ඉතුරු වේවිද කියන එක අපි ඉදිරියට බලා ගන්න ඉතුරු කරමින් මගේ වචනේ හමාර කරන කොමත ඔබට මාත් ස්තුති
ගරු දුලිප් විද්‍යාලාචාර්ය ඇමතුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා
මුලාසරණ ගරු මන්ත්‍රීතුමනි අපේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ආයවැය කාර්ක සභා අවස්ථාවේදී අපේ රාජිත ගරු අමාත්‍යතුමා කරපු සේවාව ගැන මට ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි අපේ රාජිත ඇමතුමා මීට ඉස්සලා කතා කරා කරපු සේවාව ගැන අහිංසක දුප්පත් ජනතාවට මෙවැනි සේවාවක් කිසිම අමාත්‍යවරුගෙන් ඉෂ්ට වෙලා නැහැ. අද ඒක විපක්ෂයත් නිහඬ. ඒ නිසා මම දකින්නේ මේ රටේ ඉන්න දුප්පත් අහිංසක ජනතාව උදේ හවස මල් තියලා පොට එකක් ගෙදර ගහගෙන මල් තියලා වඳින්න ඕන මේ ඇමතුමාට. ඒ තරම් සේවාවක් අද ඉෂ්ට කරලා තියෙනවා. ඒ සේවාව ඉෂ්ට කරන්න අවස්ථාව පෑදුනේ අපේ මෛත්‍රීපාල සිරිසේන ගරු සෞඛ්‍ය ඇමතුමා අපේ රාජ්‍ය සේනරත්න ගරු ඇමතුමා එතුමාත් සමග දූෂිත ආණ්ඩුවෙන් ඉවත් වෙලා අපේ රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමත් එක්ක යහපාලන ආණ්ඩුවක් හැදුවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති කරලා යහපාලන ආණ්ඩුවක් හැදලා ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩ බාරගෙන මේ රටේ කාගෙන්වත් කිසිම කෙනෙකුගෙන් ප්‍රශ්නයක් නොමැතුව ඔබතුමා මේ සේවාව හරියාකාරව මේ අවුරුදු 4 තුළ ඉෂ්ට කරා. විශේෂයෙන්ම බෙහෙත් මාපියාව නැති කරා. සේනක බිබුලි පනත ඉවත් කරලා බෙහෙත් වර්ග 47ක මිල අඩු කරා. හෘද රෝග ස්ටෙන්ට් ලබා දුන්නා. අක්ෂිකාචක නොමිලේ ලබා දුන්නා. පිළිකා රෝගීන්ට ලක්ෂ 15කට සීමා වෙච්ච ඖෂධ ලබා දීම මරණකම්ම ඖෂධ ලබා දීම අනුමත කරා. ඒ විතරක් නෙවෙයි කියන්න නම් බොහෝ දේවල් තියෙන රජයේ රෝහලට එන රෝගීන්ට පෞද්ගලික රුධිර පරීක්ෂණ තහනම් කරා. ඒ දුප්පත් අහිංසක ජනතාවට විශාල රහසක් ලබා දුන්නා. මට මේ ගැනට වැඩිය මට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරපු සේවාව ගැන මට මේ රට සමාජයට ඉදිරිපත් කරන්න ඕන. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරා මූලික රෝහලට අංග සම්පූර්ණ දෙමාල් වකුගඩු රෝග සායන ගොඩනැගිල්ලක් ඉදි කරලා දුන්නා. ඒ වගේම තිස්සමහරා මූලික රෝහලට අංග සම්පූර්ණ උපකරණ වලින් සමන්විත රුධිර කාන්දු ඒකකයක් ස්ථාපිත කරා. කිරින්ද ප්‍රදේශයේ රෝහලේ අංග සම්පූර්ණ හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කරා. ලුණුගම්මේර ප්‍රාදේශීය රෝහලට අංග සම්පූර්ණ රසායනාගාරයක් දන්ත සෛල ඒකකයක් හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කළ අතරේම රෝහලට මූර්තු සෛලාගාර අධිශීතකරණ පද්ධතියක් ලබා දුන්නා මේ අවුරුදු 4 ඇතුළත. සූර්යා ප්‍රදේශයේට රෝහල අංග සම්පූර්ණ රසායනාගාරයක් ලබා දුන්නා. තංගල රෝහලට බෙන්ස් ගිලන් රථයක් සහ පෝට් ගිලන් රථයක් ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිලන් රථ 8ක් ගිය සතියේ ඇවිල්ලා ඔබතුමා අපට ලබා දුන්නා බෙන්ස් සේවා. පහුගිය කාලේ ලබා දුන්නේ බොඩිය ගෙනල්ලා ඒ රටින් ගෑනලා මෙහෙ වාහන පිට් කළ තමයි පහුගිය ආණ්ඩු වලින් ගිල රට ලබා දුන්නේ. ඒ වගේම වසර 12ක් පමණ වසාත් ලබා තිබූ එල්ලල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩලය ලබා දී මේ වසරේ ජනවාරි මාස සිට නැවත ආරම්භ කිරීමේ වැඩකටු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රිදියගම සුවිනි වලට සුවනි වාහන් මද්‍රව්‍ය පුනරුත්ථාපන කාන්තා වාට්ටුව ස්ථාපිත කිරීම සහ එම රෝහලේ මානසික පුනරුත්ථාපන ඒකකය ස්ථාපිත කරා. කිසිදු හෙදිනිලධාරියෙක් නොසිටු බැරගම රෝහල හෙදිනිලධාරීන් තිදෙනෙක් අනුරුද්ධ කර ගිලන් රථයක් ලබා දී තවත් බැරගම රෝහලට අලුතින් බාහිර රෝග අංශයක් OPD ස්ථාපිත කර අතර හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ දන්ත ඒකකයක් ස්ථාපිත කර ඇත. සතියකට දින දෙකක් පැවති සමාධිගම රෝහල මේ වන විට සෑම දිනකම රෝහල පවත්වාගෙන යා හැකි පරිදි අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩලය ලබා දී ඇත. වලස්මුල්ල මූලික රෝහලේ සෛලාගාර විවෘතකරේ අතර අවශ්‍ය සෛල වෛද්‍යවරුන් ලබා දී ඇත. වලස්මුල්ල මූලික රෝහලට මාර්තු වාට්ටුවක් සංකීර්ණයක් ඉදිකිරීම පෞගිදස්සල මුල්ගල් තබල ආරම්භ කරා. දකුණු පළාතේ නවීන පහසුකම් හා උපකරණ වලින් සමන්විත හෘද රෝග සත්කාර ඒකකයක් සහිත එකම මූලික රෝහල තංගල්ල මූලික රෝහල බවට පත් කර ඇත. ඒ වගේම පැය 24 පුරා ක්‍රියාත්මක රුධිර කාන්දු ඒකක දෙකක් තංගල්ල මූලික රෝහලට ඔබතුමා ලබා දුන්නා. ඒ වගේම ඔබතුමා හතර වතාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ආවා, රෝහල් පරීක්ෂා කරන්න ආවා, ඒ වගේම මුල්ගල් තියන්න ආවා. ඒ ආපවස්ථාව මම තංගල්ල රෝහල ගැන ඔබතුමාට අවධානය යොමු කරලා ඔබතුමා රෝහල ඇතුළ එක්ක ගිහිල්ලා අපි ලෙඩ්ඩු ඇඳන් යටින් හිටින්න පෙන්නලා ඔබතුමාට මම ඉල්ලීමක් කරා මුල්ගිරිගල ආසනයත් බෙලියත් ආසනයත් තංගල්ල ආසනයත් මූලික රෝහලක් හැටියට මේක නම් කරලා මේ රෝහල අංග සම්පූර්ණ රෝහලක් හැටියට මට හරිගස්සලා දෙන්න කියලා. අපේ රන්දිත් අතපතු සෞඛ්‍ය ඇමතුමා හිටියා තංගල්ල රෝහල මූලික රෝහලක් හැටියට පරිවර්තනය කරේ නැහැ. එදා තිබුණු ජනගහනය හැටියට ඒ ලැබිච්ච දේ කරාපිටි ස්ථාපිත කර නිසා තංගල්ල කරන්න බැරුණා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියා අවුරුදු 9ක් ජනාධිපති වෙලා තංගල්ල මූලික රෝහල ස්ථාපිත කරේ නැහැ. සුනාමියෙන් පස්සේ නිග්ධාතික සුද්ධා තමයි තංගල් රෝහල ප්‍රතිසංස්කරණය කරේ. ඒ නිසා මම එදා ඔබතුමාගෙන් වැඳලා ඉල්ලුවා තංගල් ආපු වෙලාවේ මටත් මේකට තට්ටු 10ක ගොඩනැගිල්ලක් ලබා දෙන්න අංග සම්පූර්ණ රෝහල් සංකීර්ණයක් ලබා දෙන්න කියලා මම වැඳලා ඉල්ලුවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල් ජනතාව, මුල්කිරි කල ආසනේ ජනතාව, බෙලියත් ආසනේ ජනතාව, තංගල් ආසනේ ජනතාවට මූලික රෝහලක් නැහැ. ඔක්කොම ලෙඩ්ඩු වෙන්නේ තංගල්ලට. ඇඳන් යට ඉන්න ඔබතුමාද සීසින් දැකලා ජනාධිපතිවරයෙක් හිටපු මේ තංගල් රෝහලක් ඉදිකර නැද්දේ ඇයි කියලා වහාම නියෝගයක් ඔබතුමා දුන්නා වෛද්‍යවරුන්ට. වහාම ක්‍රියාත්මක පරිදි තට්ටු 10ක අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් හදන්න කියලා. අද ඒක මට අද ඒක ස්ථාපිත කරලා ලබන මාසේ විතර මුල්ගල් තබන්න සැලසුම් කරලා තියෙනවා කියලා මට ගරු ඇමතුමාගෙන් දැනගන්න ලැබුණා. ඒ සම්මන් බොහොම සන්තෝෂ වෙනවා.
ගරු ඇමතුමා
හම්බන්තොට තව විනාඩියක් දෙන්න. හම්බන්තොට රෝහලක් ඉදිකරලා තියෙනවා අපේ ගරු හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ රෝහලේ තියෙන ඔක්කොම උපකරණ ඕල් මොඩල් උපකරණ. ඒ නිසා පහුගිය දවසේ ගරු ඇමතුමා ඇවිල්ලා වෛද්‍යවරුත් එක්ක සාකච්ඡා කරාම රෝහල විවෘත කරන්න ඒ විවෘත කරන්න බෑ ඕල් මොඩල් උපකරණ තියෙන නිසා ඒ තානාපතිතුමා හම්බ වෙලා මමත් ඒවත් හිටියා හම්බ වෙලා කතා කරලා ඒවට අලුත් නවීකරණ උපකරණ ලබා දීලා එතුමා අද විවෘත කරන කටයුතු සලසලා තියෙනවා. ඒ නිසා මෙතුමා අපි දකින්නේ වෛද්‍යවරු දෙයියෝයි කියලා අපේ ජනතාව කියන්නේ වෛද්‍යවරු දෙයිය නම් මෙතුමා බුදුවරයෙක් වෙන්න ඕන මේ කරපු සේවාව ගැන අපිට බය නැතුව කියන්න පුළුවන්. අද විපක්ෂය කටවහගෙන ඉන්නවා රාජසේනත් මෙතුමාගේ මේ සේවාව දිහා දැකලා. ඒ නිසා මම බොහොම සන්තෝෂ වෙනවා එතුමා මේ කරපු සේවාව තව ඉදිරියට කරගෙන යන්න තක්තිය ධෛර්ය සැකවරණය ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. මම නිවැරදි වෙනවා බොහොම ස්තුතියි.
ගරු රෝහිත අබේගුණවන්ත මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු මුලාසන උඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දවසේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ගැන කතා කරන්න ලැබීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතුමා මං හිතන්නේ අද සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබතුමාගේ කාලය තුළ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දීපු කරුණුකාරණා ජනතාවට කළ සේවය ගැන අපි විපක්ෂේ පැත්තේ ඉඳගෙන අහගෙන හිටියා. එක පැත්තකින් මම ඔබතුමාට අපේ දිස්ත්‍රික්කයේ නාගඩ රෝහල ඇතුළුව ඒ ජාතික රෝහල් වලට දේශපාලන වශයෙන් ප්‍රතිපත්ති දෙකක හිටියා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ අද සෞඛ්‍ය සේවයේ විශේෂයෙන්ම භෞතික සම්පත් ලබා දීලා ඒ රෝහල් ඒ ආකාරයට පිළිසකර කිරීම ගැන මගේ ගෞරවය මම වෙනත් දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව මම පුද කරනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා කාර්යබහුල ඇමතිවරයෙක් වුණාම අපිත් දන්නවා අපිත් ඇමතිකම් කළා. කාර්යබහුලතාවයේ මත මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා දැන් බෙහෙත් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා බෙහෙත්වල මිලාඩු කිරීම ගැන සහ රජයේ රෝහල් වල මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා බොහොම ස්වාධීනව හිතන ඔබතුමාට විශ්වාසවන්ත කිහිප දෙනෙකු යොදවලා රජයේ රෝහල් වලට උදේට OPD එකට යන රෝගීන් ඔවුන්ට නේවාසිකව ප්‍රතිකාර ගන්නේ නැතුව එදාට බෙහෙත් වේලා ගන්න යන රෝගීන්ට ලබා දෙන වෛද්‍යවරයා ලබා දෙන බෙහෙත් තුණ්ඩුව ඒ ලබා දෙන තුණ්ඩුවෙන් ඔහුට රෝහලෙන් බෙහෙත් වර්ග කීයක් හම්බ වෙනවද රෝහලෙන් නොලැබී ඔහු අර ඉදිරියේ රෝහල ඉදිරිපිට තියෙන ෆාමසියට ඇවිල්ලා බෙහෙත් කීයක් ගන්න වෙනවද කියලා මම ප්‍රායෝගිකව දන්න කාරණයක් මේ ගැන ඔබතුමා හොයලා බැලුවොත් මං හිතන්නේ සමහර වෙලාවට අප අස නොගැටෙන තැන්වල අපිට නොපෙනෙන සමහර ලාවට ඔබතුමා ඇමතිවරයා හැටියට ඔබතුමාට ඒ ලැබෙන දත්තානුව තමයි ඔබතුමා මේවා ප්‍රකාශ කරන්නේ තීර කාර්ය බහුලද නමුත් මම ඉල්ලීමක් කරනවා මේක නාගොඩ රෝහලෙන් පටන් ගන්න නාගොඩ රෝහලෙන් පටන් අරගෙන හොයලා බලන්න මොකද්ද ඇති වෙන තත්වය කියලා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා රාස් පරීක්ෂක මෙහෙයුමක්
මේ පිළිකා රෝහලේ ඖෂධ තිබියදී ඖෂධ නිකුත් නොකිරීම ඒක හොඳ වෙලාවට එක්කෙනෙක් පැමිණිලි කරා මේව කරලා ගිහිලා කරාම හරියට හරි එයාව අහු වුණා මම පිළිගන්නවා සමහර තැන්වල එවැනි ක්‍රියා ඇති
හොඳයි බොහොමත් මිසුති ඒ වගේම ගරු ඇමතිතුමනි අපි විශේෂයෙන්ම මේ රටේ මහජන නියෝජිතව හැටියට ආණ්ඩුව විපක්ෂය අපි පුරුදු වෙලා තියෙනවා ආණ්ඩුව යමක් කරනකොට විපක්ෂයක් ගැන ඒක විවේචනාත්මක කරන ඔබතුමා විපක්ෂයේ හිටියා ආණ්ඩුවේ හිටියා නමුත් මම විශ්වාස කරනවා අද ඔබතුමා පැහැදිලි කරා ඔබතුමාගේ කතාව තුළ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කළ සේවාව සහ නොයෙකුත් අලුත් අත්දැකීම් එවැගේම බෙහෙත් මිල අඩු කිරීම ඒ බෙහෙත් සමාගම් එක්ක තියෙන ඔවුන්ගේ මිල ඉහළ තත්ත්වයේ පහළ දැමීම මේ සියල්ලම ගැන මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේදී අපි ලෝකයේ දියුණු වෙනකොට අපිත් ඒ දියුණු වෙන ප්‍රවණතාවයට සහ අලුත් අලුත් ක්‍රමවේදයන් වලට අපි ගමන් කරන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයක් හැටියට වගකීමක් තමයි ලෙඩ වුණාට පස්සේ ඒ ලෙඩාට ප්‍රතිකාර කරන එක. ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම. නමුත් අපි නව ක්‍රමවේදයක් ඇටුව අපිට හිතන්න සිද්ධ වුණොත් රෝගී වෙන්න ඉස්සෙල්ලා ඔහුව රෝගී තත්ත්වයෙන් බේරා ගැනීමට ක්‍රමවේදයක්. දැන් අද බැලුවට පස්සේ අද සමාජයේ ගත්තම අද පාසල් යන දරුවගේ ඉඳන් අද වැඩිහිටියන් පත් වෙන හැම කෙනෙක්ම අද රෝගීන් බවට පරිවර්තනය වෙලා තිනවා. ඒක විශේෂයෙන්ම අපේ රටේ අද බොහොම අපිට ඒක දැනගන්න පුළුවන් රෝහලට ගියාම රජයේ රෝහලට ගියාම එහෙම නැත්නම් පෞද්ගලික රෝහල් වලට ගියාට පස්සේ අපිට සිද්ධ වෙනවා ඒ තත්ත්වය දැකගන්න. එහෙමනම් අපි ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම අද ඒ ඔවුන් රෝගී තත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා මොකද්ද අපිට කරන්න පුළුවන් වෙන වැඩපිළිවෙල කියලා. දැන් මම මේ වෙලාවේ ඔබතුමා දන්න කාරණයක් ඊයේ දවසේ බුද්ධික පතිරණ නියෝජ්‍ය අමතිවරයා මේ රටේ කිරිපිටි සමාගම් කිරිපිටිවල තියෙන ආනයනික කිරිපිටිවල තියෙන යම් තෙල් වර්ග අඩංගුයි මේ තුලින් ඇතිවන තත්වයේ කියන සම්බන්ධයෙන් කතිකාවක් ඇති වුණා. මේ කතිකාව තුල විශේෂයෙන්ම අපි දකිනවා ඊයේ බුද්ධික පතිරණ අමතිවරයා මාධ්‍ය හමුවක් පවත්වලා කියන අමතිකම නැතුණත් සටන අතාරින්නේ නැහැ. එතුමා කියනවා. දැන් මෙතනදී එක පෞද්ගලික මගේ මම දරන ප්‍රායෝගික මතය. අපේ රටේ ඉතිහාසයේ දිහා බැලුවට පස්සේ අපේ රටේ ඉතිහාසයේ මේ රටේ මහා දාගැබ් මහා වැව් හදපු ඉතිහාසයේ දිහා බැලුවම ඒ වෙලාවේ නවසීලන්තයෙන් හෝ වෙන රටවලින් කිරිගෙනල්ලා බීපු මිනිස්සු නෙවෙයි. ඒක ඔබතුමා හොඳටම දන්නවා. මේ රටේ තමන්ගේ ගෙදර කිරි එළදෙනව හදලා එහෙම නැත්නම් එළුවෙක් හදලා ඒ අයගෙන් ලබා ගන්න කිරි ටික බීලා තමයි මේ වගේ ඉතිහාසයේ රටේ ඉන්න මහා යෝධයෝ බිහිවලා මහා වාරි කර්මාන්ත ඒ වගේම අපේ සංස්කෘතිය මේ සියල්ල කරේ. හැබැයි අපිට මොන විදියෙන් හරි ඇමතිතුමනි අපිට මොන විදියෙන් හරි අපිට විවෘත ආර්ථිකයත් එක්ක මේවා අපිට ආවා. හැබැයි මේක එන්නේ ඉස්සෙල්ලා අපේ රටේ මිනිස්සු උදේට නැගිටලා කොළකඳ වීදුරුවක් බිව්වා. එහෙම නැත්නම් අපේ රටේ මිනිස්සු හාල් කඳ
විදුරුවක් බිව්වා. හැබැයි මේ බොනකොට ඉතිහාසය අපිව කැඳයෝ කරා. ඉතිහාසය අපිව මොන යම් ක්‍රමවේදයක් හරි ඇවිල්ලා අපිව කැඳයෝ කරා. කැඳ බොනවා නම් මූ කැඳ බීලා. මේක කැඳෙක් වගේ කියලා කිව්වම කැඳ බොන එක ඉබේ අතෑරලා අපි හිමීට කිරිපිටි වලට ගියා. ඉතින් ඒක බොනකොට සාමාන්‍ය අපේ රට අනුකරණයට අනුකරණ බොහොම කැමතිනේ. ඉතින් කැමති නිසා අපි කිරිපිටි වලට ගියා. නමුත් අද කිරිපිටි වලින් මේ කියන දැන් මම දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයේම අර එක්තරා පත්‍රිකාවක් නිකුත් කරලා තිබුණා කිරිපිටි වලින් බෝ වෙන කිරිපිටි වලින් අන්තරාදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ කිරිපිටි වල අන්තරාදායක තත්ත්වයන් කියනකොට අපි දැක්ක ඒකේ කියනවා දියවැඩියාව අධික රුධිර පීඩනය වගේ රෝග තත්ත්වයන් ඇති.
රැවතුමා
ලදරුවන්ට දෙන්න එපා කියලා. ඔය ඇති කිරි බෝතලයක් ඇඳලා.
ඒක තමයි. කිරි බෝතලයක් අන්න ඒතර එතන තමයි ගරු ඇමතිතුමනි මට කියන්න ඒ ලදරුවන්ට දෙන අවුරුදු 12 පාර ලදරුවන්ට දෙන කිරි පැකට් එකේ අඩංගු ද්‍රව්‍යයන් ඇතුළත් කිරීමේදී ඒකේ ෆාම් ඔයිල් කියලා තියෙනවා. තියෙනවා. මම ඔබතුමාට වෙන්නන්න.
දරුවතුමා
යන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ ෆෝමියුලා වෙනමයි. දැන් එකක් තියෙන්නේ පළවෙනි එක ලදරුවන්ට දෙන එක. ඒ කියන්නේ මව් කිරි අපි කියන්නේ මව් කිරි දෙන්න කිසිම වෙන කිරක් දෙන්න එපා.
ඔව්.
ඒක මම ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා ගිය සැරේ සම්මතත් කරගත්තා මව් කිරි. එතකොට ඒක එක. ඒක හරි. ඊට පස්සේ ළමයා ලොකු වෙනකොට මොන හරි ඕනනේ 14. ඇයි අපේ රටේ කට්ටිය අපි තාම මේ සයිස් එකට ඉන්නේ වෙන මිනිස්සු උස මහතර ඉන්නේ ප්‍රෝටීන් නියුනතාව නිසා. එතකොට කිරි වලින් ප්‍රෝටීන් විතරක් නෙවෙයි කැල්සියම් වෙනවා. අපේ අස්ථි පද්ධතිය. එතකොට තුන විශාල මිනරල්ස් ගණනාවක් තියෙනවා කිරි. එතකොට කිරි පිටි නෙවෙයි නම් කරන්න ඕනේ මොකද්ද? එළකිරි දෙන එක. ඉතින් එළකිරි නැත්තම් 10% නම් තියෙන නිෂ්පාදනය අනිතකට කිරිපිටි වලට යන්න වෙනවා. ඉතින් ඒ කිරිපිටි වල කිරිපිටි වල කොහෙවත් නැහැ මොනවත්. මොකද නව ශ්‍රීලන්තේ එකත් අපේ පරිශන වලත් මොනවත් නැහැ.
විශේෂයෙන්
මම කියනවා මොකද මේ ෆෝමියුලාස් කියන්නේ ඒක යන්නේ අප්‍රිකාවට. අප්‍රිකාවෙන් ඉල්ලනවා පාම් ඔයිල්.
මම පැහැදිලිව මම ඒ ලදරු කිරි වල තියෙන අඩංගු දේ ද්‍රව්‍ය අරගත්තු එක දෙයක් කිරිපිටි ආනායනික කිරිපිටි වල ඒක මම නම කියන්නේ සමාගම් වලට හොඳ නැති ඉඳ ඒක අදාළ දෙයක් නොවන නිසා. නමුත් මම කියන්නේ මේ තත්වය තුල අද බැලුවට පස්සේ ගරු ඇමතිතුමනි මහරගම පිළිකා රෝහලට ගියාට පස්සේ ඔබතුමත් තාත්තා කෙනෙක් මමත් තාත්තා කෙනෙක් මේ ඉන්න සමස්තේම අපි දරුවන්ගේ පියා තාත්තලා හැටියට පුංචි වයසේ දරුවෝ අද පිළිකා හැදිලා අර මහරගම රෝහලේ ඉන්නවා දැක්කට පස්සේ අපි හැමෝටම හිතනවා මේ සමාජයේ මොකද්ද කියලා. හැබැයි ඒක වෙනකොට අපි ඉතිහාසයේ දියා බැලුවට පස්සේ ඒ එවැනි රෝගීන් තත්ත්වයට පත්වීම සහ අද තත්ත්වය බැලුවම රෝගීන් ප්‍රමාණය වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙමනම් අපේ ආහාර රටාවේ යම් වැරද්දක් තියෙනවා.
අවසන් කරන්න
මට විනාඩියක් මොකද ඇමතුමා විනාඩි දෙකක් විතර ගත්තා විනාඩියක්. ඒ නිසා ගරු ඇමතුමනි මම මගේ තර්කයේ ගොඩනැගෙන්නේ අපි හැමතිස්සම හිරගේ හදන්නේ වරදකරුවට. අපි පොලිසිය හදන්නේ සැකකරුවා හොයන්න. පොලිසිය සැකකරුවා හොයන්න හදනවා වගේම වරදකරුවට හිරගේ හදනවා වගේම අපි මේ තියෙන තත්වයෙන් අනාගතේ බේරගන්න යඩපිරිවලක් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුයි. මා විශ්වාස කරන විදියට. අපේ පාසලේ ඔබතුමා පාසලේ මම පාසලේ වල සරඹ කරනවා කියලා. තිවුනා ප්‍රජා ඒ දවස් සරඹ කරනවා කියලා ඉස්කෝලේ යනකොට අපි උදේම ගියාම අර SMD එක වෙලාවේදී අපි සරඹ කරනවා. අද ළමයෙකුට තියනවාද ගරු අමතු? මේවා අධ්‍යාපන අමාත්‍යාංශයක සම්බන්ධීකරණයක් ඇති වෙන්න වෙනවා. ඒක සම්බන්ධීකරණයක්. ඊළඟට තමයි අපේ ආහාර රටාව මේ ගන්න ආහාරවල අපේ රටේ ජනතාව දැනුවත් කරන්න. අනිත් එක තමයි දැන් ඔබතුමාට මම ඉදිරිපත් කරන අවසාන වශයෙන් සාමාන්‍ය අපි වෛද්‍යවරයෙක් ගාවට ගියාම වෛද්‍යවරයා අපිට කියන දෙයක් තමයි මේ ප්‍රෙෂර් වැඩි දිය වැඩි ආවම අහලා කියනවා ප්‍රශ්න දිනවල. ඒ මහනවනේ අර ආණ්ඩුව පිළිච්ච ගාම මගනුත් ඇහුවා වුතුනි. මේ ප්‍රශ්න දිනවලද කියලා ඇහුවා. ඒ කියන්නේ එහෙම නෑ දෙයංග
පිළිච්ච.
සීනි පිටි විනාඩිය. සීනි පිටි මුකුත්ම නෑ. අද වෙලා ඒ නිසා කරු අමුතුනේ දැන් කියනවා මේ ඊයේ පත්තරේ වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ ඉන්නේ සතුටින් නොවේ. දෙදස් දහටේ එකසිය දාසේ වැනි තැන. දෙදස් දහනම එකසිය තිස්වනි තැනට ලංකා වැටල තියනවා. එහෙමනම් අපේ රටේ රෝගීන් වන ප්‍රමාණයට මේ සතුරින්ගක මේ සියල්ලා අඩංගුවනවා. එනිසාම ඉල්ල නොබතුමාගෙන් සෞඛ්‍ය ෂේත්‍රයට ප්‍රතිපත්තිමේ තීන්දුව කරන ආණ්ඩු ආණ්ඩු වෙනස් වුනත් ඒ ප්‍රතිපත්තිය වෙනස් නොවෙන්න හදන්න කියලා ඉල්ලීමක් කරනවා බොහොම විශ්සුති.
ගරු අනෝමා ගමගේ ඇමතුමිය ඔබතුමියට විනාඩි 8ක් තිබෙනවා.
ගරු කාරක සභා සභාපතිතුමනි, අද දින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය ඒ වගේම කාන්තා කටයුතු අමාත්‍යාංශය පිළිබඳ විවාදයට එක්වීම ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරොත් වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ ඇමති කෙනෙක් පත් කිරීම, විශේෂයෙන්ම රාජසේනාරණ මැතිතුමා, මම එක විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ, එතුමාට මේ ඇමති අනතුර ලැබීම ගැන මම අවංකවම සතුටු වෙනවා. මොකද විෂය භාර ඇමතිතුමාට විෂය ගැන දැනීමක් තියෙන එක මම හිතනවා බොහොම කාලෝචිතයි කියලා. සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ දවසින් දවස පැයෙන් පැයේ තත්පරයෙන් තත්පරයට අලුත් දේවල් හොයාගෙන ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්. මම හිතනවා ඇමතිතුමා 2015 රජයේ බලයට පත් වුණාට පස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරපු විශාල වෙනස්කම් ගැන බොහෝ දේවල් කතා කරා. මම හිතනවා මට මම දන්නේවත් නැති දේවල් බොහෝ දෙයක් කිව්ව එක නිසා මට හිතුණා රටේ ජනතාවත් මේ වගේම දැනුවත් කරන එක වැදගත් කියලා. මොකද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කරපු දේවල් අලුතෙන් ගෙනල්ලා තියෙන උපකරණ, අලුතෙන් හොයාගෙන තියෙන විද්‍යාත්මක දේවල්, විශේෂයෙන්ම කරන්න පුළුවන් සර්ජරිස් ගැන ඒව ගැන කියලා දුන්නා. ඉතින් ඒක නිසා හැම ආරෝග්‍ය ශාලාවකම තියෙන පාසුකම් ගැන මං හිතනවා රටේ ජනතාව දැනුවත් කිරීම වැදගත් කියලා. වෛද්‍ය විද්‍යාවේදී අපි භාවිතා වෙන බෙහෙත් වර්ග වගේම අනිත් උපකරණවල මිලාඩු කිරීම ගැනත් එතුමා කතා කරා. විශේෂයෙන්ම ඇමතිතුමාට මම ප්‍රශංසා කරනවා සේනක බිබිලේ ඖෂධ නියාමන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මූලිකව කටයුතු කරලා ඒක ජයග්‍රහණය කරා. මොකද බොහෝ කාලයක් ඒකට හැම කෙනාම උත්සාහ කරාට කරගන්න බැරි වුණා. සෞඛ්‍ය සම්පන්න සමාජයක් කියන මාතෘකාව යටතේ මේ පාර අයවැයෙන් අපි විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. රෝහල්වල උපකරණ, ගොඩනැගිලි, පුනරුත්ථාපන ආදී කටයුතු පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 24,750ක් පමණ වෙන් කරලා තියෙනවා. ඒ වගේම ආසියානු කලාපයේ සෞඛ්‍ය සේවාව පිළිබඳ ජාත්‍යන්තර ජාත්‍යන්තර අපි ඉහළ මට්ටමක ඉන්නවා. ආයු කාලය එහෙම නැත්නම් ලදරු උපත් මාතෘහා ලදරු උපත් මරණ අඩුවීම් සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන බැලුවම අපි ඉහළ මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම වක්කුගඩු රෝගීන් සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් මෙවර අරගෙන තියෙනවා. රුධිර කාන්දුකරණ උපකරණ වැඩිපුර රෝහල්වල ස්ථාපිත කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වතුර ජලය පිරිපාදු කරලා අලුතෙන් මේ ලෙඩ රෝග අඩු කරන ක්‍රම ගැන කල්පනා කරලා තියෙනවා. විශේෂයෙන්ම රෝහිත අපේ හිටපු ඇමතිතුමාට මම පොඩි දෙයක් කියන්න කැමතියි. ඔබතුමා කිව්වා ලෙඩ්ඩු සමහර බෙහෙත් ඉස්පිරිතාලෙන් ගන්නවා, සමහර බෙහෙත් එළියට ගිහිල්ලා ගන්නවා කියලා. මම ඇමතිතුමාට හැමදාම කියනවා බෙහෙත් දෙනකොට ඉස්පිරිතාලෙන් ලෙඩාගෙන් මුදල් ආයේ නොකරට ලෙඩාට දෙන්න තුන්ඩුවක් බෙහෙත් රිසිට් එකක් දෙන්න, මෙන්න මෙච්චර මුදලක් රජය වැය කරා කියලා. එතකොට ලෙඩාට උනත් තේරුමක් තියෙනවා මෙන්න මේ තරම් මුදලක් වැය කරා කියලා. මම මෙහෙම කියන්නේ පහුගිය සතියේ දෙකකට පමණ වෙන අම්පාරේ හිටපු පිළිකා රෝගී මගේ හිතවත් මහත්මියකට අවශ්‍ය බෙහෙත් ගේන්න එතුමියට අම්පාරේ ඉඳලා කොළඹෙන්න බැරි නිසා මට දුන්න තුන්ඩුව ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා. දැන් මමත් හිතුවා මට ගන්න පුළුවන් වේ මේ බෙහෙත් ටික කියලා. එතෙන්ට ගියාම මම මගේ මේ කාර්යාලයේ වැඩ කරන කෙනෙක් ඇරියම කිව්වා මේ බෙහෙත් වලට 104ක් විතර වැය වෙනවා මේ බෙහෙත් වලට මුදල්. ඒක නිසා ඔබතුමියටවත් මට මේ බෙහෙත දෙන්න බෑ. එතුමිය හරි එතුමියගේ ලේ නෑයෙක් ආවොත් විතරයි මේ දෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ මම කල්පනා කරා මොනතරම් සේවාවක් වෙලා තියෙනවද, මේ අපි දන්නෙත් නෑ, ලෙඩා දන්නෙත් නෑ. මං හිතන්නේ මුදල බෙහෙත් වල වටිනාකම. ඒක නිසා ඇමතුමාගෙන් මං ඉල්ලා සිටිනවා ඉදිරියේදී බෙහෙත් දෙනකොට බෙහෙතේ වටිනාකම රෝගියාට දැනෙන්න අරින්න රජය මේ වෙනුවෙන් වැය කරනවා කියලා ඒ ප්‍රතිපත්තිය අපි ක්‍රියා කර. මොකද ඒක හරි, නමුත් රෝගියා හැමදේටම රෝගී රජය තමයි හැමදේටම දැනගත්. ඇමතිතුමා ඕනම දෙයක මුදලක් වටිනාකමක් පෙන්වන්න ඕන හැම කෙනාටම. අමාරු බෙහෙත් බොන්නෙත් නැහැ. රජේ පෙන්නනවනේ. රජේ පෙන්නනවා. නැත්තම් මිනිස්සු බෙහෙත් වීසි කරනවා. බෙහෙත් බොන්නේ නැති මිනිස්සු ඉන්නවා බෙහෙත් අරගෙන. එතකොට මිනිසුන්ට වටිනාකමක් තේරෙන මේ බෙහෙත වියදම් කරනවා. මේක මම බොන්න අවශ්‍යයි එහෙම කියලා. ඉතින් ඒ නිසා ඇමතුම අනේ මගේ වෙලාව ගන්න බෑ ප්ලීස් බෑ බෑ බෑ. මම නමයිද ඕන දෙනෙක් කියන්න පුළුවන්. නම ඔයාගේ නම දන්නවනේ අපි. ආ කියන්නේ නේ
හොඳ කියලා.
ගරු මන්ත්‍රීතුමනි මගේ නම එතුමිය ප්‍රකාශ කළා කමක් නැහැ. ඔබතුමිය කියපේක ඇත්ත මම පිළිගන්නවා. හැබැයි මම කිව්වේ මේ ලක්ෂ ගණන් වල බෙහෙත් නෙමෙයි. මම මේ එතුමාට අමතුමාට ප්‍රදා කරේ මේ එදිනෙදා ගන්න සමහර පෙනඩෝල් ටික වෙන්න පුළුවන්.
හරි හරි.
ඒක ගැන මම කිව්වේ.
හරි හරි.
එද හරි කියන්නේ හරි ආදරෙන් කියන්නේ හරි
කියන්නේ. හරි
හරි ආදරෙන්.
එතුමිය කතා කරා. හරි හරි මාත් එක්ක කතා කරනවා වගේ.
ඒ වගේම මම වෙලාව නැති නිසා මේ අපේ ඇමතුමාට කියනවා තැලසීමියා රෝගය සඳහා ඔබතුමා මමත් ඒ ගැන බොහොම උනන්දුවෙන් ඔබතුමාට මතක් කරලා මහනුවර ඇටමිදුලි බද්ධ ඒකකයක් හදාගෙන යනවා. ඒක වැඩ කටයුතු ඉක්මන් කරොත් අපිට එතනිනුත් බොහෝ රෝගීන් සුවපත් කරන්න පුළුවන් වේවි. මොකද තැලසීමියා රෝගයක් සඳහා විශාල ගණනක් රජයෙන් වැය කරනවා. ඒ වගේම හෘද රෝග හෘද සැත්කම් සඳහා බොහෝ ලෙඩුන්ට මාස 6-7 සමහර අයට අවුරුද්දකුත් ඉන්න වෙලා තියෙනවා. මොකද දවසකට මම හොයලා බලද්දී දවසකට හෘද රෝග 25කට වඩා කරන්න බෑ අපේ තියෙන පහසුකම් අනුව. ඒ නිසා එතුමාට මම කියනවා මේ කරගෙන යන වැඩත් එක්ක හෘද රෝග සඳහා තියෙන පහසුකම් වැඩි කරලා මේ අපිට මේ ඉන්න වලාගෙන ඉන්න තියෙන කාලය අඩු කරන්න කියලා. ඒ වගේම ග්‍රාමීය රෝහල් වල
දරු ඇමතුමිය ඔබතුමියට තව විනාඩි දෙකක් තිබෙනවා.
ග්‍රාමීය රෝහල් වල අඩුපාඩු තියෙනවා. මෙම රෝහල් ඇත්තටම පළාත් සභාව යටතේ පාලනය වෙන නිසාද මම දන්නේ නැහැ. මේවයින් බොහෝ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මධ්‍යම රජයෙන් යන මුදල් පළාත් සභාවට ගිහිල්ලා පළාත් සභාවේ මේ ග්‍රාමීය රෝහල් වලට යද්දී බොහෝ විට වෛද්‍යවරු නැහැ, ඇම්බියුලන්ස් එක නැහැ. ඒ වගේ ගම් වලින් අපිට චෝදනාවල් එනවා. ඒ නිසා ගිලන් රතනේ. ඉතින් මේ නිසා ඇමතුමාට මම කියනවා ග්‍රාමීය රෝහල් විශේෂයෙන්ම මේ පළාත් සභාවෙන් පාලනය වෙන රෝහල් ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා. වෙලාවත් එක්ක කතා කරන්න බොහොම අමාරුයි. නමුත් කාන්තාවක් නිසා කාන්තාවක් ගැන මම හිතනවා කතා කළ යුතුමයි. 125 කාන්තා නියෝජනය මේ රජය පත් වුණාට පස්සේ අපි දේශපාලනයට අවතීර්ණ වෙන්න ලබා දුන්නා. ඒ නිසා කාන්තාව බොහෝ දෙනෙකුට දේශපාලනයේ අවස්ථාවක් හම්බුණා. මේ ඒ වගේම මුදල් ඇමතුමාටත් මට කියන්න තියෙනවා පෞගිය පළාත් ප්‍රාදේශ සභාවට පත්වෙච්ච මන්ත්‍රීතුමියන්ලට අපි මෝටර් සයිකල් එකක් ලබා ගන්න රුපියල් 50,000ක මුදලක් දුන්නා. නමුත් මේ පාර එහෙම මේ පාර 2000 ගාණක් අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමියන්ලා ඉන්නවා. එතුමියන්ලටත් මොකක් හරි සහනයක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් මට කාන්තාවන් වෙනුවෙන් මම හිතනවා අපේ මන්ත්‍රීතුමිය කියපු දේවල් ඔක්කොම අහගෙන හිටියා. කාන්තාවන්ට කාන්තා හිංසනය මේ දවස්වල බොහොම බරපතල ලෙස කාන්තා හිංසනයට විරුද්ධව කටයුතු කරනවා. මම හිතනවා ඒක ගැන සමාජයේ ලොකු උනන්දුවක් දක්වනවා.
ඒක ගැන
අපි සතුටු වෙනවා. මට කාන්තාව ගැන විශේෂ පොඩි කවියක් තියෙනවා කියන්න. ඒකෙන් මුළු කාන්තාව ගැන පිළිමිව වෙනවා. මට ඒක කියන්නම අවශ්‍යයි දැනගන්න. මේකේ කියනවා මේක ඇත්තටම මට Facebook එකේ ආපු එකක්. මෙතෙන්දි කියනවා බිලින්දිය ලෙසින් නුඹ ඇවිදින් මේ ලොවට ලදරිය උනා දුව පැන ඇවිදින කලට දියණිය ලෙසින් මව් ඇකෙන් සුවඳ විඳ යුවතිය කළා මල්වර වුණ සුබ මොහොත පෙම්වතියක් උනේ නුඹවත් නොදැනීම මනාලියක් වී මල් කලමක් අත දැරුව පතිනිය උනා කුලගෙට නුඹ යන දවස ගැහණිය උනා මදු සමයෙන් පසුදාම බිරිඳක් උනේ සෙනෙහස නිති ලැබගන්න ගෘහණිය ලෙසින් වැඩ කටයුතු කරගන්න ගැබිණිය උනේ සෙනෙහස් ඵල දරන දින මෑණිය උනේ මව් පදවිය ලැබූ දින මැතිණිය උනා දරුවන් යන කල ඉහළ මිත්තණියක් උනා මුණුපුරන් දකින කල ගැහණිය ලිසෙන් නුඹ ඇවිදින් වින්ද දුක දෙවියන් හැර දන්නේ වෙන කවුරුන්ද. ඒක තමයි මට කියන්න තියෙන නිසා කාන්තාවන්ට විශේෂයෙන් සලකන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තිබෙනවා.
විනාඩි
10ක් තිබෙනවා.
නන්රි සභයලක තලමදාංගකින්ද ගෞරව උරුපිනර අවර්ගලේ, என்னுடைய உரையை தொடங்க முதல் ஒரு ஒழுங்கு பிரச்சனை உண்டு. ரிப்போர்ட் ஆஃப் த கமிட்டி ஆன் பப்ளிக் ஃபினான்ஸ் ஆன், அதில் வந்து இப்போ தமிழில் ஒரு தேதியையும் ஆங்கிலத்திலேயும் சிங்களத்திலேயும் வேறொரு தேதி குறிக்கப்பட்டிருக்குது. அதை உங்களுடைய கவனத்துக்கு நான் கொண்டு வருகின்றேன். தமிழில் தமிழில் வந்து 2018 March 27 என்றும், ஆங்கிலத்தில் வெனிஸ்டே 27 March 2019, தமிழ் 18, திஸ் இஸ் 19, ப்ளீஸ் லுக் இன் டு தட் ப்ளீஸ். அடுத்தது, இந்த கடந்த 5 வருட கால வடக்கு மாகாண சபையின் ஆளுமை அக்கறை மற்றும் முயற்சியின்மை காரணமாக வடக்கு மாகாண சபையினால் புறக்கணிக்கப்பட்டும், மத்திய அரசின் உதவிகளை கூட உதாசீனம் செய்யப்பட்டும், வடக்கின் சுகாதாரத்துறை என்பது தற்போது ஏனைய துறைகளைப் போன்றே முன்னேற்றம் குன்றிய நிலையில் காணப்படுவது இங்கு குறிப்பிடத்தக்கது. தேசிய மட்டத்துடன் ஒப்பிட்டு பார்க்கின்ற நிலையில், வடக்கு மாகாணத்தில் தாய்சேய் மரண வீதமும் குடிப்பேற்று மரண வீதமும் அதிகரித்த நிலையில் காணப்படுவதாக அண்மைய தகவல்கள் தெரிவிக்கின்றன. அதே நேரம், ஆரம்பத்தில் சிறுநீரக நோயாளர்கள் அதிகமாக அனுராதபுரம், புலனறுவை, தெஹியத்த கண்டிய போன்ற மாவட்டங்களில் அடையாளங்கள் காணப்பட்டுள்ளதாக கூறப்படுகின்ற நிலையிலும், இன்று இந்த நாட்டில் சிறுநீரக நோயாளிகளின் எண்ணிக்கை குறைந்து வருவதாக அரசு தரப்பு தெரிவிக்கின்ற நிலையிலும், வடக்கு மாகாணத்திலே முல்லைத்தீவு, வவுனியா, செட்டிக்குளம் போன்ற பகுதிகளிலே சிறுநீர் நோயாளர்களது எண்ணிக்கையானது நாளுக்கு நாள் அதிகரித்து வருகின்ற நிலைமைகளே காணப்படுகின்றன. குறிப்பாக முல்லைத்தீவு மாவட்டத்தை எடுத்துக்கொண்டால், கடந்த சில வருடங்களில் இந்நோயின் தாக்கம் தொடர்பில் தெளிவு பெறலாம் என எண்ணுகின்றேன். முல்லைத்தீவு மாவட்டத்தில் மல்லாவி பகுதியில் 2015 143 பேரும், 2016 197 பேரும், 2017 224 பேரும், 2018 362 பேருமாக சிறுநீரக நோயினால் பாதிக்கப்பட்டுள்ளனர் என தெரிய வருகின்றது. அதே நேரம், வெளியோயா பகுதியை எடுத்துக்கொண்டால், 2015 251 பேரும், 2016 355 பேரும், 2017 425 பேரும், 2018 411 பேரும் சிறுநீரக நோயின் காரணமாக பாதிக்கப்பட்டுள்ளனர் என தெரிய வருகின்றது. இந்த பகுதிகளில் சிறுநீர் நோயாளர்களது எண்ணிக்கை நாளுக்கு நாள் அதிகரித்து வருகின்ற போதும், இதுவரையில் மக்கள் மத்தியில் அந்நோய் தொடர்பிலான விழிப்புணர்வு ஏற்பாடுகள் போதிய அளவு முன்னெடுக்கப்படாமை காரணமாக மக்கள் மத்தியில் அந்நோய் தொடர்பில் இன்னமும் விழிப்புணர்வுகள் ஏற்பட்டதாக இல்லை என்றும் கூறப்படுகின்றது. இந்த பகுதியின் சிறுநீரக நோயக தாக்கத்தின் அவசியம் கருதி நோயாளர்களுக்கு சிகிச்சை அளிப்பதற்காக கடந்த 2015 ஜனாதிபதி அவர்களது பணிப்புரைக்கு அமைவாக மல்லாவி பகுதியிலும் வெளியோயா பகுதியிலும் 2 சிறுநீரக வைத்தியசாலைகள் அமைக்கப்பட்ட பணிகள் ஆரம்பிக்கப்பட்டதாகவும், இதில் வெளியோயா வைத்தியசாலை தற்போது நோயாளர்களுக்கான பயன்பாட்டில் இருப்பதாகவும், மல்லாவி வைத்தியசாலைக்கான கட்டடப் பணிகள் இன்னமும் முழுத்தடிபட்டு வருவதாகவும் தெரிய வருகின்றது. அதே நேரம், முல்லைத்தீவு மாவட்டத்தில் துணுக்காய் மற்றும் மாந்தை கிழக்கு போன்ற பகுதிகளிலும் தற்போது 100 அதிகமான சிறுநீரக நோயாளர்கள் இனங்காணப்பட்டு வருகின்றனர் என்றும், இப்பகுதிகளில் சிறுநீரக நோயாளர்கள் மிகுந்த சிரமங்களுக்கு மத்தியில் வவுனியா மற்றும் வெளி மாவட்ட வைத்தியசாலைகளுக்கு சென்று சிகிச்சை பெற்று வருகின்றனர் என்றும் கூறப்படுகின்றது. அதே நேரம், வவுனியா மாவட்டத்திலும் இந்த நோயின் தாக்கம் வரவர அதிகரித்தே காணப்படுகின்றன. அத்துடன், வடக்கு மாகாணத்தில் தற்போது எலிக்காய்ச்சல் நோய் பரவுகின்ற அபாயமும் அதிகரித்துள்ளதாகவே தகவல்கள் தெரிவிக்கின்றன. இந்த வருடத்தில் இதுகால வரையில் வவுனியா மாவட்டத்தில் 26 பேர் இந்த நோய் தாக்கத்திற்கு ஆளாகியுள்ளனர் என்றும் தெரிய வருகின்றது. அதே நேரம், வடக்கு கிழக்கு மாகாணங்களை பொறுத்தவரையில் பெண்புரை நோயாளிகளின் எண்ணிக்கையும் ஆயிரக்கணக்கில் உள்ளதாகவும் தெரிய வருகின்றது. வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் வவுனியா, மன்னார், முல்லைத்தீவு மற்றும் கிளிநொச்சி போன்ற மாவட்டங்களில் இதுவரையில் கண் சத்திர சிகிச்சை நிபுணர்கள் இல்லாத குறைபாடு காரணமாக மேற்படி நோயாளர்கள் வருடக்கணக்கில் காத்திருப்பதாகவும், இவர்களில் இரண்டு கண்களும் பாதிக்கப்பட்டோர் தொகை 130% என்றும் கூறப்படுகின்றது. அதேபோன்று மட்டக்களப்பு மாவட்டத்திலே படுவான்கரை பிரதேசத்திலும் மேற்படி நோயாளர்கள் ஆயிரக்கணக்கானோர் இருப்பதாகவும் தெரிய வருகின்றது. தற்போது கிளிநொச்சி மாவட்ட வைத்திய சாலையில் கண் சத்திர சிகிச்சை ஆரம்பிக்கப்பட்டுள்ளதாக தெரிய வருகின்றது. அதேபோன்று ஏனைய மாவட்டங்களிலும் இதற்கான ஏற்பாடுகள் முன்னெடுக்கப்பட்டால் பெரும்பாலாக இருக்கின்ற இந்நோயாளர்கள் பயன்பெறக்கூடிய நிலை ஏற்படும் என எதிர்பார்க்க முடியும் என நம்புகின்றேன். அதே நேரம் ஒரு தேசிய வைத்தியசாலைக்கான தேவை வடக்கு மாநிலத்தில் காணப்படுகின்றது. இன்று யாழ்ப்பாண போதனா வைத்தியசாலை, கிளிநொச்சி மாவட்ட வைத்தியசாலை, வவுனியா பொது வைத்தியசாலை போன்றவற்றை தவிர்த்து பார்க்கின்ற பொழுது மிக அதிக அளவிலான நோயாளிகள் சிகிச்சை அளித்து வருகின்ற வைத்தியசாலையாக தெல்லிப்பளை ஆதார வைத்தியசாலை காணப்படுகின்றது. கடந்த வருடத்தில் மாத்திரம் தெல்லிப்பளை ஆதார வைத்தியசாலையில் கிட்டத்தட்ட 36,400 நோயாளர்கள் சிகிச்சை பெற்றுள்ளனர் என கூறப்படுகின்றது. இவ்வைத்தியசாலை மாகாண சபையின் கீழ் செயல்பட்டு வருவதால் அதற்காக ஒதுக்கப்படுகின்ற நிதி மானியங்கள் போதாமையாக இருப்பதாகவும், வடக்கு மாகாண சபைக்கு ஒதுக்கப்படுகின்ற சுகாதாரத்துறை சார்ந்த நிதியில் அதிக அளவு நிதியை மேற்படி வைத்தியசாலைக்கு என ஒதுக்கப்படுகின்ற பொழுது ஏனைய மாகாண வைத்தியசாலைகள் பாதிக்கப்படுவதாகவும் கூறப்படுகின்றது. எனவே அந்த மாகாணங்களில் அதிக எண்ணிக்கையிலான நோயாளர்கள் சிகிச்சை வழங்கி வருகின்ற வைத்தியசாலைகளுக்கென மாகாண சபைகளுக்கு மிக அதிக அளவிலான நிதி ஒதுக்கீடுகளை மேற்கொள்ள வேண்டியது அவசியமாகும். மேலும் சுதேச மருத்துவத்துறையை பொறுத்தமட்டில் வடக்கு கிழக்கு மாகாணங்களிலே ஏற்கனவே சுதேச மருத்துவத்துறையில் நீண்ட காலமாக ஈடுபட்டிருந்த பல மருத்துவர்கள் கடந்த கால யுத்தம் காரணமாக பாதிக்கப்பட்டுள்ளனர். அத்துடன் அவர்களால் பேணி வளர்க்கப்பட்டிருந்த மூலிகை தோட்டங்கள் பலவும் அழிந்துவிட்டுள்ள நிலையில் ஏற்கனவே எமது பகுதிகளில் சுதேச மருத்துவ துறையை பேணி வளர்க்கும் நோக்குடன் மேற்படி பாதிக்கப்பட்ட மருந்துகளுக்கு ஒரு விசேட ஏற்பாடாக இழப்பீட்டுத் தொகை ஒன்றை வழங்குவதற்கும் மூலிகை தோட்டங்களை மீள உருவாக்குவதற்கும் சுதேச மருத்துவத்துறை மேம்படுத்துவதற்கும் நடவடிக்கை எடுக்க வேண்டியுள்ளது. அந்த வகையில் வடக்கு மற்றும் கிழக்கு மாநிலங்களில் நன்றி மேற்படி பிரச்சனைகள் தொடர்பில் தனது அவதானத்தை செலுத்தி உரிய நடவடிக்கைகள் எடுப்பதற்கும், அதே நேரம் வடக்கு மாகாண சுகாதாரத்துறையை மேம்படுத்துவது தொடர்பில் மாகாண சபையின் சுகாதாரத்துறை சார்ந்தோருக்கு வழிகாட்டலையும் மேற்கொள்வதற்குமான நடவடிக்கைகளை சுகாதார அமைச்சர் அவர்கள் எடுக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். அடுத்தது யாழ் பல்கலைக்கழகத்தில் கடந்த 25 ஆண்டுகளுக்கு மேலாக சித்த வைத்திய துறை படிப்பிக்கப்படுகின்றது. ஆனால் அது ஒரு கேப்பரற்ற நிலையில் காணப்படுகின்றது. அதாவது 1983 ஏற்பட்ட கலவரத்தில் பொருளையில் இயங்கி வந்தது இன்று யாழ் பல்கலைக்கழகத்தில் இருக்கின்றது. அதன்படியினால் கௌரவ அமைச்சர் அவர்கள் அதில் கூடிய கவனம் செலுத்தி அதை ஒரு துறையாக அல்லது ஒரு பீடமாக அல்லது நிறுவனமாக அமைக்குமாறு கேட்டுக் கொள்கின்றேன். அதே நேரம் சித்த ஆயுர்வேத கல்லூரிகள் வந்து சுன்னாகத்தில் இன்று ஒன்று இயங்கிக் கொண்டிருக்கின்றது. அதுவும் கேப்பரற்ற நிலையில் இருக்கின்றபடியினால் அதை ஒன்று கலைத்து ஏனைய நிறுவனங்களோடு சேர்க்க வேண்டும், அல்லது அந்த நிறுவனத்திற்கு கூடிய நிதியை கொடுத்து அதையும் வளப்படுத்த வேண்டும் என்று கௌரவ அமைச்சரிடம் கேட்டுக்கொண்டு, அடுத்ததாக மகளிர் மற்றும் சிறுவர் அலுவல்கள் தொடர்பில் கூறுகின்ற பொழுது வடக்கு மாகாணத்தை பொறுத்தமட்டில் கடந்த ஆண்டு சிறுவர்களுக்கு எதிரான வன்முறைகள் சம்பவங்கள் மிகவும் அதிகரித்துள்ளதாக தெரிய வருகின்றது. வடக்கில் அதிகமாக முல்லைத்தீவு மற்றும் கிளிநொச்சி மாவட்டங்களிலேயே இத்தகைய சம்பவங்கள் அதிகரித்து காணப்படுகின்ற நிலையில் தென்படுகின்றது. கடந்த 2 ஆண்டுகளிலுமாக பார்க்கின்ற 22 சிறுவர் கடத்தல் சம்பவம் பதிவாகி இருப்பதாக கூறப்படுகின்ற நிலையில் சிறுவர்கள் தற்கொலைக்கு முயற்சிக்கின்ற பிரதாகமான நிலைமைகளும் வடக்கு மாநிலத்தில் பதிவாகி வருகின்றது. அந்த வகையில் யாழ் மாவட்டத்தில் 2 பேர், மன்னார் மாவட்டத்தில் 4 பேர், கிளிநொச்சி மாவட்டத்தில் 5 பேர் என பயனுறு சிறுவர்கள் கடந்த ஆண்டில் கடத்தப்பட்டுள்ளனர் என கூறப்படுகின்றது. அதே நேரம் முல்லைத்தீவு மாவட்டத்தில் ஒருவரும், மன்னார் மாவட்டத்தில் 7 பேரும், வவுனியா மாவட்டத்தில் ஒருவரும், கிளிநொச்சி மாவட்டத்தில் 17 பேருமான சிறுவர்கள் தற்கொலைக்கு முயற்சித்துள்ளனர். 2017 ஆண்டில் வவுனியா மாவட்டத்தில் 2 சிறுவர்களும், கிளிநொச்சி மாவட்டத்தில் 2 சிறுவர்களுமாக 4 சிறுவர்கள் தற்கொலை செய்து உயிரிழந்துள்ளனர் என்று பதிவாகி இருப்பதாகவும் தெரிய வருகின்றது. மேலும் பாலியல் ரீதியிலான துப்பியவங்களுக்கு பாதிக்கப்பட்ட உறுப்பினர்கள், புறக்கணிக்கப்பட்டவர்கள் என பாரிய அளவிலான சிறுவர்கள் வடக்கு மாகாணத்தில் பாதிக்கப்பட்டு வருகின்றனர். எனவே சிறுவர்களுக்கு எதிரான சம்பவங்கள் தொடர்பிலான விழிப்பூட்டல் நடவடிக்கைகள் தற்போதைய விட மேலும் அதிகமான அளவில் பரந்தளவிலும் மேற்கொள்ளப்பட வேண்டிய தேவை இருப்பதுடன், சிறுவர்களுக்கு எதிரான குற்றங்கள் தொடர்பில் சட்ட ஏற்பாடுகள் வடக்கு மாகாணத்தில் கடுமையாக
நடைமுறைப்படுத்தப்படும்.
අද දවසේදී මම සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරන එක බොහොම සතුටින් තමයි කතා කරන්න මම ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි පහුගියේ හිටපු අපේ ජනාධිපතිතුමා තමයි සෞඛ්‍ය ඇමති වෙලා හිටියේ. එතුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉදදී එතුමාට අපේ රටේ ගත්තු 70%ක් ඉන්නේ දුප්පත් ජනතාව. 70%ටත් වැඩි ඉන්නේ දුප්පත් ජනතාවට එතුමා ඉටපු අමාත්‍යංශයේ සෞඛ්‍ය ඇමති වෙලා එතුමාට හරියටම ඒ වැඩ කරගන්න බැරි වුණා කියලා නිතර නිතර කියපු එක අපි හැම එකනාම දන්නවා. ඒ අතරදී තමයි එතුමා එළියට ඇවිල්ලා යහපාලන ආණ්ඩුව හදනකොට එතුමාත් එක්ක පළවෙනියම එළියට බැස්සේ අපේ රාජිත සේනාරත්න ඇමතිතුමනි. ඒ වෙලාවේදී ජනාධිපතිතුමා තීරණ කරගත්තා මට කරන්න බැරි වෙච්චි වැඩේ මගින් නියෝජිතයෙක්ට දීලා රටේ සෞඛ්‍ය වෙනුවෙන් ඒ වැඩේ කරන්න ඕනයි කියලා එතුමා ලොකු වැඩපිළිවෙලක් කරගන්න ඕනයි කියලා තීරණයක් ගත්තා. ඒ තීරණය අනුව තමයි එතුමා තේගිය වශයෙන් තමයි අපේ රාජි තැමැත්තුමාට ඒ සෞඛ්‍ය අමාත්‍යංශේ දුන්නේ. ඒ අමාත්‍යංශේ දීලා අපේ අග්‍රාමාත්‍යතුමයි ඒවාගේ මුදල් අමාත්‍ය අපේ මංගල සමරවිර ඇමතිතුමත් හිටපෙර හිටපු අපේ රවි ඇමතිතුමත් මේ කාලය තුලදී මේතුමාට ලංකාව මුදල් වලින් බිලියන 100ක් දීලා තියෙනවා. මේ බිලියන 100 වලින් මෙතුමා සංවර්ධනව වැඩක් ඉවර කරලා තියෙනවා. ඒ වගේම දැන් කරගෙන පවත්වාගෙන යන වැඩත් ඒ අතරදී ඇතුල් වෙනවා. ඒ වගේම මෙතුමා විශාල දක්ෂයෙක්. ඒ එතුමාගේ දක්ෂතාව තමයි ලංකාව වලින් දීලා තියෙන්නේ බිලියන 100යි. එබැයි මීට වඩා බිලියන 850ක් පිට රට වලින් ආධාර ඒ වගේම ණය මුදල් වලින් මෙතුමා ලංකාවට මුදල් ගෙනලා තියෙනවා. ඒ අතරදී මේ රටවල් ගැන අපි පොඩ්ඩක් මතක් කරන්න ගියා නම් නෙදර්ලාන්තුව, ජර්මන්, ඒ වගේ ප්‍රංශ, ඉංගලන්ත, පින්ලන්ත්, ස්පේන්, ඇමරිකා, කොරියා, චයිනා මේ රටවලින් තමයි මේ බිලියන 850ක් මෙතුමාට ණය වශයෙන් ඒ වගේම ආධාර වශයෙන් ලබලා දීලා තියෙනවා. ඒ අතරදී මම ගරු ඇමතිතුමනි ඔබතුමාට විශේෂ ස්තුතියක් වෙන්ද වෙනවා. ඒකට හේතුව තමයි මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කියන ලංකාවම වැඩිපුර වකුගඩු රෝගියෙ ඉන්න දිස්ත්‍රික්කය. ඒ අතරදී අපේ ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්ක පොළනරුව ඒ දෙන්න දෙක දිස්ත්‍රික්කය තුල තමයි 25,000කට වැඩි වකුගඩු රෝගී මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුලදී තියෙන ඉන්නවා. ඒ අතරදී ඔබතුමා පදවියට එදා ආවා. පදවි රෝහල ගැන අපි කතා කරන්න ගියුත් ගරු එමෙතුමනි මං කණගාටු වෙනවා මේ පදවි රෝහල ගැන කතා කරනකොට 1967 තමයි මේ හොස්පිටල් එක රෝගී හොස්පිටල් පටන් ගත්තේ හෙදා හිටපු MBM ජයවර්ධන සෞඛ්‍ය එමෙතුමා තමයි ඒ හොස්පිටල් පටන් ගත්තේ හැබැයි අද ඒ පදවි ස්පිරිතාල ගැන අපි බලනකොට පාළු මඩුවමක් වාගේ තමයි මට නම් නිතර නිතර යනකොට ඒ ප්‍රධාන දොස්තර මහත්තයා කියනවා ඒ වාගේ මමත් ගිහිලා බැලුවා පාළු මඩුවමක් වාගේ තමයි මට එදා 1967 පත් කරපු එදා හදාගත්තු පදවි රෝහල ගැන කියනකොට පදවි රෝහල ගැන කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 30ක් යුද්ධවලින් බැටකාපු ඒ වාගම වකුකඩු වලින් වැඩිම ඉන්න ලෙඩු ඉන්න පළාතයක් ඒ අනුරාධපුර දිස්ත්‍රික්ක විතරයි නේ ටිංගොමලේ ඒ වාගම වවුනියා මුල්ලතිවු මේ දිස්ත්‍රික්ක හතර ආවරණ කරන ජනතාව තමයි ඒ හොස්පිටල් වලින් බෙහෙත් ගන්නවා එහෙම තියදී තමයි එදා ඔබතුමා පදවියට ආවා අපි ලැජ්ජා වෙන්න ඕනයි දේශපාලකයේ වශයෙන් පැහැදිලිම හැම දේශපාලකයෙකුටත් මං කියන දෙයක් තමයි අපිට කරන්න බැරි වැඩ අපේ එමතුමා එදාවිල්ලා තට්ටු දෙක ගොඩින් නැගිලක් එදා විවුත කරුවා ඒ වගේම එදා දවසේදී චයිනා ආදර වලින් බිලියන 100ක් දීලා තට්ටු හට ගොඩ නැගිලක් එතුමා එදා මුල්ගල් තිබ්බා එබැයි මම ප්‍රාර්ථනා කරන එමතුමනි ඔබතුමා ඒ තට්ටු හට ගොඩ නැගිල්ල එදා පදවිය කිව්වා ඒ තට්ටු හට ගොඩ නැගිල්ල හදලා විවුත් කරනකට ඔබතුමා තමයි එදාට සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න ඕනයි කියලා මම මගේ ආගම හැටියට ඔබතුමාට මම ප්‍රාර්ථනා කරනවා එමෙතුමනි ඒ වගේම එදා අපේ ජනාධිපතිතුමාත් එක්ක ඔබතුමා ආවා කිඩ්නි රෝහල විවුත් කරුවා ඒ වගේම පොළනරුව අද කිඩ්නි වාටුවක් හදාගෙන යනවා බිලියන ගාණක් වීදම් කරලා මේ වගේ වැඩපිළිවෙලක් ඔබතුමා මේ අවුරුදු 4 කාලය තුළදී මහා විශාල සංවර්ධනයක් මේ රටේ වෙනුවෙන් කරන එක අපිට දකින්න තියෙනවා. ඒ විතරයි නේ ගරු එමෙතුමනි. අද හැම එකනාම කතා කරනවා එදා බෙහෙත් මාෆියාවක් තිබ්බු ලංකාවක්. මේක කාටවත් නෑ බෑ කියන්න බෑ. බෙහෙත් වර්ග 48ක මිල අඩු කරලා තියෙනවා. බත් බෙහෙත් වර්ග 48ම ගැන මට කියන්න වෙලාව මදි. මම එකක් උදාහරණයක් කියනම් පිළිකාව බෙහෙත් වලට 280,000ක් මුදල් දීලා තමයි එදා පිළිකා බෙහෙත් එකක් ගත්තේ. ඒක එමෙතුමා එකපාරම අඩු කරුවා 165,000ට. අද එතුමාගේ කටින් උදේම කිව්වා අද මිල ඒ බෙහෙත් 280,000 තියපේක 47,000 දක්වා එතුමා අඩු කරලා තියෙනවා. මේ වාගම එතුමා තව වැඩක් කරනවා. සමහර වෙලාවදී බෙහෙත් අඩුවක් වෙලා වෙනවා. පොළොනරුව නැතුව වෙලාවදී අනුරාධපුර නැති වෙනවා. මෙතුමා ඒකට වැඩක් කරුවා. එතුමාගේ අමාත්‍යංශ ලේකම්ලත් එක්ක ප්‍රධාන වෛද්‍යවරුත් එක්ක අමාත්‍යංශ නිලධාරිගොලුත් එක්ක චේන් සිස්ටම් එකක් හදුවා. අනුරාධපුර බෙහෙත් නැතනම් ඊළඟ දිස්ත්‍රික්ක බලනවා පොළොනරුව. එතනින් නැතනම් ඊළඟ දිස්ත්‍රික්ක මට්ටකලපුව. ඒ කොහොම හරි ඒ බෙහෙත් ලෙඩාට දෙහෙන එක අපිට දකින්න තිබ්බා. ඒ වගේම මම ගිය සිකුරාදා උදාහරණයක් දැක්කා පාර්ලිමේන්තුවේ වැඩ කරන නිලධාරි කෙනෙක්. එතුමාගේ මව අම්මට පිළිකා බෙහෙත් වර්ගයක් මාස දෙකක් නේ කියලා දුවලා ඇවිල්ලා කියපු වෙලාවදී එතුමා කාර්ය බහුල තියෙන ඇමති කෙනෙක්. එතුමා දුවලා ගිහිලා නැවතුණා. නැවතුලා කරපු දෙයක් තමයි එතුමා ඒ වෙලාවම ඒ අදාළ නිලධාරිට කතා කරලා ඒ වෙලාවම ඕඩර් එකක් දුන්නා නියෝගයක් දුන්නා 62 වෙනකොට මේ ලෙඩාට මේ බෙහෙත් විඳින්න ඕනයි කියලා. ඒ වගේම මමත් උදවක් කිල්ලෝ එතුමා ගාව මගේ අනුරාධපුර දිස්ත්‍රික්කෙම සුබයි කියන ලෙඩාට ඔපරේෂන් එකක් කරන්න අවුරුදු ගාණක් එතුමා ලිස්ට් එකේ ඉන්නවා. ඒ වෙලාවදී නුවර ડોක්ටර් අනිල් අබේසිංහට කතා කරලා දිනේ දීලා ළඟදිම දිනයක් දීලා තියෙනවා ඔපරේෂන් කරන්න. මේ වාගේ සෞඛ්‍ය ඇමති කෙනෙක් අපේ රටට අවශ්‍යයිද
විනාඩි දෙකක් තිබෙනවා
නැද්ද කියලා අපි තීරණය කරන්න ඕනයි. ඒ නිසා තල්සානියා ලෙඩ්ඩු ගැන එතුමා අද ලංකාව වැඩි මුදලක් වීදෙන් යනවා. ඒ ගැන විශේෂ ව්‍යාපෘතියක් අද කරගෙන යනවා. ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා එතුමාගේ නියෝජ්‍ය අමාත්‍යතුමා එතුමා එතුමාත් එක්ක එකතු වෙලා අද සුන්දර වැඩක් කරගෙන යනවා. එතුමාට සහයෝගය දෙන එක අපිට දකින්න පුළුවන්. ඒ වගේම එමතුමනි ඔබතුමාගේ නිලධාරිගොල්ල විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න සෞඛ්‍ය ලේකම් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න පාලිත බණ්ඩාර කියන නියෝ අධ්‍යක්ෂතුමාලා අපි මේ දවල් කතා කරනකොට 12ට කතා කරනොත් අපේ දුරකටන හෙව්කන් දීලා ඒ අවශ්‍ය වැඩ කරන ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්ලා සෞඛ්‍ය නිලධාරිගොල්ල මහා විශාල දක්ෂයෝ ඔබතුමාගේ දක්ෂතාවට ඒ අය උදව් කරන එක අපිට දකින්න තියෙන ඒ වගේම කාන්දා කටයුතු ගැන මම කියන්න ඕනයි විනාඩියක් දෙකයි අපේ ලංකාවම ඉන්න වැඩිම කාන්දාව නමුත් මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවලා තියෙනවා කාන්දා වලට අපේ මුදල් වල වෙන් කරලා තියෙන එක බොහොම චොච්චම් අඩුවක් වෙලා තියෙනවා එතුමිගේ අමාත්‍යංශය එතුමි පුළුවන් විදියට අපේ කාන්දා වලට වැඩ කරන්න පුළුවන් විදියට රැකියාවක් ලබා දෙනවා කාන්දා වලට ගෙවල් වලින් ඉඳලා වැඩක් කරගන්න අද වැඩිම ඉන්නේ කාන්දාව කාන්දාවට රැකියාවක් නැති ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ රැකියාව ඇති කරන්න ඕනේ කියලා එතුමි අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතර විනාඩියක් දෙන්න අපේ සභානායකතුමනි එතුමි ලංකාව විතරනේ මුළු අනුරාධපුර විතරනේ මුළු ලංකාවම එතුමි කාන්දා වුණාට එතුමිගේට පුළුවන් විදියට එතුමි ගිහිලා බොහොම වැඩ කරන එක අපිට දකින්න තියෙන නිසා මම අන්දිමට ඉල්ලීමක් කරනවා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනයි මගේ ආගම හැටියට අපිට ඔබතුමාට දෙයිය කියන්න බෑ මගේ ඇමති කෙනෙක් කිව්වා දෙයිය කියලා නමුත් මම ප්‍රාර්ථනා කරන අමාත්‍යතුමනි ඔබතුමාට දීර්ඝ ආශියක් වෙන්න ඕනයි ලංකා ඉතිහාසයේ අපේ ජනාධිපතිතුමාත් කිව්වා මෙතකන් වැඩ කරපු වැඩිම ඇමති කෙනෙක් නම් රාජිත සේනරත් ඇමතිතුමා කියලා නම් කරා ඉවරයි මේක ඉතිහාසයේ නම් වෙලා ඉවරයි කාටවත් වෙනස් කරන්න බෑ විපක්ෂ කණ්ඩායම ඔබතුමාට කොච්චර මඩ ගැහුවොත් මුළු ලංකාවම මඩවලට හොදාගන්න ඉන්නවා ඒකට හේතුව තමයි අල්ලස් කොමිෂන් නේතු ඔබතුමා සුන්දරම වැඩක් මේ රටේ ජනතාව දුප්පත් ජනතාව වෙනුවෙන් කරනවා මම ස්තුති වෙනවා මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ඔබතුමා එකයි දෙකයිනේ කීප සැරයක් ඇවිල්ලා සංවර්ධන වෙන උදව් කරේ වාගම පොළ මගේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පළත් හොස්පිටල් තියෙනවා තමුත්තේගම කෙකිරාව ඒ වාගම තව පොඩි පොඩි හොස්පිටල් තියෙනවා එමත්තුමනි ඔබතුමා ඒකට විශේෂ මුදලක් ලබා දීලා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගියන්ට නිවාණයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා අපේ සභාපතිතුමනි ඔබතුමාට ස්තුති කියලා මම සමු ගන්නවා
පාර්ලිමේන්තු විල් සස්පෙන්ඩ් ෆෝ ලන්ච් ඇන්ඩ් විල් රිසෙස් ඇට් 1 o'clock